දෛ ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි විධර්ම දේශනාව ආරම්භයයි නැවත වරක් සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ අනික්කසාවෝ කාසාවං යේ වත්තං පරිදහෙස්සති අපේත ධමේ සච්චේන නසෝ කාසාව මරහති තී කරුකටීතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මම මේ ගාථාව උද්දෘත කරගත්තේ උපුටා ගත්තේ ප්‍රසිද්ධ ධම්මපදයේ කියන පොතේ. ඒ ධම්මපදයේ යමක වර්ගයේ ප්‍රතිවිරුද්ධ අදහස් දෙකක් සාපේක්ෂ වශයෙන් ඉදිරිපත් කරනවා. බුදුහාමුදුරන්ට ඉදිරිපත් කරන්න ඕනේ මතය මේ ගැටුම තුලින් මේ දෙක දෙපැත්ත ඉදිරිපත් කිරීම තුළින් අපට හොඳට හේතු ගැනීම සඳහා. ඉතින් මේ පළවෙනියෙන් මේ අද ප්‍රසිද්ධ කරපු ගාථාවේ ප්‍රකාශ කරපු ගාථාවේ තියෙන්නේ යම් කිසි කෙනෙක් සීල සමාධියක නැත්නම් සීල ශික්ෂාවක සමාධි ශික්ෂාවක ප්‍රඥා ශික්ෂාවකට එනවයි කියලා පොරොන්දු වුණාට එහෙම නැත්නම් සීලයේ සමාදන් වුණාට ඒ කටයුත්තට ගැළපෙන විදිහට වැඩ කරන්නේ නැත්නම් ඒකේ නායේ සිල්වතෙක් කියන නමට ගැළපෙන්නේ නැති වෙනවා. සිල්වතියක් කියන නමට ගැළපෙන්නේ නැති වෙනවා. ඒ වගේම යම් කිසි කෙනෙක් පැවිද්දට සාමණේර සාමණේරි චික්කමාන භික්ෂු භික්ෂුණී කියන මට්ටමට තමන් පිළින කරාත් එහෙම නැත්නම් සම්මත ක්‍රමයේ හැටියට ඒ ලිංග ආකාර නිමිති දරුවත් ඒක නායේ කරන චර්යාවෙන් එක්කෙන්නේ නැත්නම් සිවුරට ගැලපෙන්නේ නැහැ. ඒ වගේම අපි මේ ප්‍රඥාවතයෙන් ප්‍රඥා ශික්ෂාව ඉදලා ගත කරද්දී අපි දැඩි මතධාරී වෙනවා නම් අපි ගත්ත මතය අදානගාහි දුප්පටි නිසග්ගී කියන විදිහට දැඩිවගෙන අතහර ගන්න බැරි මට්ටමක ඉන්නවා නම් අපි ඉතින් සරුවචන් වහන්සේගේ ශික්ෂාවට මෙලෙක්කතියට සුදුසු කෙනෙක් වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා සම්මත වශයෙන් අපි යම් යම් තත්ත්ව ප්‍රකාශ කරත් ඒකට ගැළපෙන විදිහට වැඩ කරන්නේ නැත්නම් අපිට බුදුහාමුදුරු පෙන්වව දාරණ ලද ප්‍රතිපරවලට ලබා ගන්න බැරි වෙනවා. එතකොට තාර මෙහෙම ස්මල්සින් සමාදන් වෙනවයි කියලා සමාධි ශික්ෂාව කරනවයි කියලා ප්‍රඥා ශික්ෂාව කරනවයි කියලා ප්‍රසිද්ධ කළාට ඒ වගේ ප්‍රතිඵල නොලැබෙනකොට මේක සර්වඥාන් වහන්සේගේ වැරද්දක්ද? එහෙම නැත්නම් ධර්මයේ වැරද්දක්ද? එහෙම නැත්නම් මේ සංඝයාගේ වැරද්දක්ද? මේක සීලේ වැරද්දක්ද කියලා එකදියා බලාන ඉන්න අන්‍යාගම කැත්තඬ තාම සීල සමාධි ප්‍රත්‍යාවට පිළිමිච්ච නැති ඇත්තඬ විශාල අවුලක් ඇති වෙනවා. කෙනෙක්ට ගිහිල්ලා වැඩ නමුත් කිසිම ප්‍රතිඵලයක් ලැබෙලා නැහැ. ඉතින් එතකොට ඒක ආයසරය සරචාන්සික වගකීමක් වෙනවා. ඇයි ඒ තමන් පොරොන්දු වෙලා තමන් ප්‍රසිද්ධ කරාට ඒ ප්‍රතිඵලෙ නොලැබෙන්නේ ඒ කියන විදිහට කියන චාරයට හැසිරෙන්නේ නැති නිසා. ඒ බුරුම ස්වාමීන් වහන්සේ මේකට උපමාවක් වශයෙන් දෙනවා. අපි සිංහල වේදකමක් කරාත් ඉංග්‍රීසි වේදකමක් කරත් වෛද්‍යවරයා ලෙඩා පරීක්ෂා කරලා එයාට බෙහෙත් මාත්‍රාවක් දෙනවා. මෙන්න මේ ප්‍රමාණය මෙන්න මෙච්චර කාල පරාසයක් ඇතුව ගන්නේ කියලා. ඒ දෙන්නේ රසායන බෙහෙත් රසායන. ඒ දුන්නට පස්සේ ඒ ලෙඩා හෝ බස්ථායක අර බෙහෙත් දවස් 3කට විතර තියෙන බෙහෙත් එක දවසේ කෑවට ප්‍රතිඵල ගන්න බෑ. එතකොට විවිධ අතුරු ආන්තර සිද්ධ වෙනවා බෙහෙතෙන්. මට ගමනක් යන්න තියෙනවා එහෙම නැත්නම් මට දවසේ මේ වැඩ කරන්න බැහැ නිසා මම දවස් දෙකේ තුනේ බෙහෙත් ඔක්කොම එක සැරේ අර ගන්නවා කියලා අපි හේතු කරුණු දැක්වාට රසායන විද්‍යාව හැටියට යනකොට ඒක යන්න ඕනේ හරියට ඒ මාත්‍රාව යන්න ඕනේ කැමරට පස්සේද මොකටද පස්සේ කියන එක දැනගන්න ඕනේ ප්‍රතිවාප වෙන්න ඕනේ එහෙම නැත්නම් අපි එක සැරේ ඔක්කොම ගන්නවා එහෙම නැත්නම් හරියට කාලපරාසයේ තියෙනතු ගත්තොත් ඒ වේදා දීපු බලාපොරොත්තු වෙච්ච ප්‍රතිඵල ලෙඩට ලැබෙන්නේ නැහැ. ඊගාව දවසේ මියා නැවත යනවා බෙහෙත් ගන්න. වේද මහත්යානවා බෙහෙත් ගත්තද කියලා ඔව් කියන. ඉතින් වේද මහත් බලනකොට ලෙඩාගේ ලෙඩ හනිපෙලා නැහැ. ඉතින් ඒකොට මේ වේද මහත්යාගේ යුතුයකමක් තියෙනවා. ඒ බෙහෙත් හරියට මේ මාත්‍රාව ගත්තද දිගටම මේ දේ කරුවද කියලා දැනගන්න. උගාවක්ලාට අපි කරන්නේ ඒ බෙහෙත් මාත්‍රාව ගන්නෙත් නැහැ නිජපතා කරන්නෙත් නැහැ. ඉතින් මේකේ සමහර බෙහෙත් තියෙනවා ජෙනරික් බෙහෙත්. ඒකේ ප්‍රශ්නයක් නැහැ ඒකෙන් හානි කරන්නේ නැහැ. නමුත් ඔය සින්දුරම් වගේ සිංහල වේදකමේ නැත්නම් රසායන බෙදකම් වලදී මේ වැඩේ කරන්න බෑ. ඒක හරියට මේ මාත්‍රාව ඒ දිගට ගන්න ඕනේ බෙහෙත් වෙන්නේ. ඒ නිසා සමහරලාට ඉංග්‍රීසි වේදකමේ දැන් උපස්ථායකයා ගිවිසුම කස්සම් කරන්න ඕනේ මේ බෙහෙත පිළිවෙලට දෙනවයි කියලා. එහෙම නොවුනොත් වෛද්‍ය ශාස්ත්‍රයේ නම නාස්ත්‍රේන. දොස්තර මහත්තයාගේ නම නාස්ත්‍රේන. ලෙඩාට බෙහෙතෙන් හටගත්ත ලෙඩේන සනීප කරන්න බෑ. ඒකට කියනවා බෙහෙසජ්‍ය සමුට්ඨිත රෝගෝ විය අතිකිච්ඡෝ. බෙහෙතෙන් හටගත්ත ලෙඩේ මොකාටවත් අල්ලන්න බෑ. අනිත් වගේ තමයි යම් කිසි කෙනෙක් කසාවතක් දරනවා නම් අපි කිව්වොත් පැවිදි වෙනවා නම් ඒ කෙනාගේ හිතේ කිලිටි ගැටි හිතේ කහට තියෙනවනම් සිවුරේ කහටට මොකද්ද කැතක් කියලා. ඒක නිසා ය උත්සාහ කරන්න ඕනේ. තමන් මේ කතාවත දැරුවේ හිතේ කහට නැති කරගන්නයි කියලා. ඒ නිසා යා කරන වැඩවලදී ඒ කතාවතට ගැළපෙන සප්පාය කටයුතු කරන මිසක් අසප්පාය කටයුතු වලින් එහෙම නැත්තම් වැරදි මාර්ග වලින් කටයුතු කරන්න පටන් ගත්තට පටන් ගත්තොත් ඒ භික්ෂුවකට හෝ භික්ෂුණියකට හෝ සික්කපානාවකට හෝ සාමණේර කෙනෙකුට හෝ සාමණේර කෙනෙකුට ශාසනය ගන්න තියෙන බලාපොරොත්තු වෙච්ච ප්‍රතිඵල ලබා ගන්න බැරි වෙනවා. ඉතින් ඒකකොට බුද්ධ ශාසනය පිළිබඳවත් මිනිස්සු මොකද්දෝ හිතනවා. භාවනා පිළිබඳ බුදුහාමරෝ පිළිබඳව මොකද්දෝ හිතනවා. ඉතින් ඒකත් බුදුචාන් වහන්සේට උත්තර දෙන්න වෙනවා. මේක මේ මම මේ කියන සංසිද්ධියට සරුවච්චන් වහන්සේට මේ ගාථාව දේශනා කරන්න සිද්ධ වුණේ අපේ ථේරවාද ශාසනය උඟ දෙනෙක් දන්න මේ දේවදත්ත චරිතය නිසා. දේවදත්ත කියලා කියන්නේ බුදුජාණන් වහන්සේගේ මස්සිරා. යසෝදරාවගේ මල්ලි. රජපෞලකින් ආපු කෙනෙක්. ධ්‍යාන ගොඩාක් ලබා ගත්ත සීල ශික්ෂා සමාධි ශික්ෂා වලින් සෑහෙන දියුණු වෙච්ච කෙනෙක්. නමුත් මේ ඔක්කොම පාවිච්චි කෙළුවේ ඉතාමත්ම කසට බැඳිච්ච හිතකින්. පාවිච්චි කරලා කොච්චරද කියනවනම් ඒ තමන්ට ලැබිච්ච ඒ අධිමානසික ශක්ති යොදලා රටේ රජ්ජුරුව නතු කරගත්තා. අජාසත් රජ්ජුරුවන්ට සුලි සුලං ඇති කරලා පෙන්නවා. වර්ෂාවස්සල පෙන්නවා. නානා ප්‍රකාර ඉන්ද්‍රජාල පවත්තලා දවසකට බත්තලි මෙච්චර ගාණක් රජුරුවන්ගේ රාජ්‍ය අනුග්‍රහය ලැබෙන්න සකස් කරගත්තා. මේ සකස් කරපු නිසා රාජ්‍ය අනුග්‍රහ ලැබෙනකොට ඒ දේවදත්ත යටතේ පැවිදිණු විශාල පිරිසක් එන්න පටන් ගත්තා. මොකද රින්චිපතා සිව්පස්සේ ලැබෙනවා රාජ්‍ය අනුග්‍රහය ලැබෙනවා. මෙයාට ඒ වගේම අධිමානසික ශක්තිය තියෙනවා. රජුරුව පව පිළි අරගෙන තියෙනවා. ඉතින් අන්තිමට මේ අධිමානසික ශක්තිය නිසා මේ ගෝල බාලයන් වැඩිවීම නිසා හිතුවා අජාසත් රජුරෝ ලව්වා බිම්බිසාර රජුරෝ මරවලා අජාසත් රජුරෝ දේශේ රජ වෙන අතර මම බුදුන් මරලා මම බුදු වෙනවායි කියලා. ඒක තමයි ඒ ඇති වෙච්ච වැරදි දෝෂ තහගත නපුරු අදහස. බුදුජාණන් වහන්සේට ලැබෙන සැලකිලි සියල්ලම මට ගන්න පුළුවන් දැන් බුදුහාමසෝ මැරුවොත් කියලා. ඉතින් බොහෝම කාලයක් පෙරම් පුරාගෙන ඇවිල්ලා තමයි ඒ පැවිදි උනේ 100ක්ම ගිහිලා ගිය ගියතල පැවිදි උනා. ඒක පොඩි වැඩක් නෙවෙයි. ඊට පස්සේ පැවිදි වෙලත් ධ්‍යාන ලැබුවා. අභිඥා ලැබුවා. රජ කෙනෙකුට කරලා පෙන්වන්න පුළුවන් තරම් ඉර්ධි ප්‍රාතිහාරය කරලා පෙන්වුවා. ඊට පස්සේ තමයි ඒ ලැබපු සියලුම හැම ශක්තියක්ම තමන්ටම දැලිපියක්කින් කපා ගත්තා වගේ කඩුවක් ගිල්ලා වගේ තමන්ගේ අහිමියට හිටියා. මොකද මම පාවිච්චි කරුවේ හිතේ කහට වැඩේ. ඒක නිසා අපි දැන් අපි අද කතා කරන මේ පිළිසෙයි ඉන්න ඔක්කොමලා පැවිදිච්ච අය නෙවෙයිනේ. නමුත් පැවිදියන්ගේ වගේ මේ පැවිදි මේ ඉන්න පිළිසෙයේ සියලුම දෙනා යම් සීලයකට කිවිසකනයි දැන් ජීවත් වෙන්නේ. අපි නිත්‍ය පන්සීලිය අතහැරලා දැන් අට සීල් රකිනවා. අපි බාපණයක් දාගෙන ඉන්නවා. අපි මේ දවස සීල් දවසක් ගත කරනවා. ඒත් අපි ඔක්කොම දන්නවා මෙතන සිල්වතුන් සිල්වතියන් ගත කරන තැනක් කියලා. නමුත් අපේ චිත්තසංතාන වැඩ කරන හැටි ඔක්කොගෙම සම නැහැනේ. ඔක්කොම සූදු වෙනගෙන හිටියට ඔක්කොම අටදෙල් සමාද වුණාට ඔක්කොම එක වහලේ අතින්ද ගත්තට සමාන වෙන්නේ නැහැ. ඒක ඉතින් ඒක පටන් ගන්නකොට ඒක දෝෂෙකුත් නැහැ. පටන් ගන්නකොට අපේ යම් යම් වෙනස්කම් තියෙනවා. නමුත් අපි මේ සීල් ගත්තේ මොකටද? හීතල වෙන්නයි, හික්මෙන්ඩයි, ශිෂ්ටාචාර වෙන්නයි, ආචාර ධර්ම පිළිටණ්ඩයි කියලා දන්නේ නැතුව අපි සීලවතුන් අතරින් අපිට මේ අයිතිවාසිකම් අවශ්‍යයි. මේ දේවල් වෙන්න ඕන කියලා අපිට හිතට ඔලමුලකමක් ආවොත් සිල්ගත් අය අපි උසස් සිල්ගත් නැති අයට වැඩිය. ඒ නිසා අපිට මේ තාන්නමාන මේ සාබ සත්කාර මේ ස්තෝත්‍ර කියමන් වෙන්න ඕන කියලා කාට හරි හිත ආවොත් මේ සීලේ නිසා මම උසස් සීලේ නැති අය පහත් කියලා සර්වඥාන්සේ සිල්වතුන්ට සඳහන් කරනවා සීලවන්ත අසත්පුරුෂයයි කියලා. ශීලවන්ත අසත්පුරුෂි කැලපෙන්නේ නැහැ. වචන සාමාන්‍ය ශීලවන්ත අසත්පුරුෂයක් කියන එක කැලපෙන්නේ නැහැ. නමුත් බුදුහාමුදුරුවෝ පාවිච්චි කරනවා. ඒ ලැබෙන ශීලේ පවා අපට මාන්නේ ඇතිවීම පිණිස, දෘෂ්ටිගත වීම පිණිස, එහෙම නැත්නම් අර මේ දේවල් මට ලැබෙන්න ඕනයි කියලා තෘෂ්ණාව ඇති කිරීම පිණිස හිතින් ඉඳ තියෙනවා. ඒක නිසා මේ අනික්කතාවෝ කාසාවන් කියන විදිහට මේ කතාවත් දරන අය හිතේ කහට තියාන වැඩ කරපුවාම ඒක බුද්ධ ධාතනෙට කැලලා. බුදුහාමුදුරන්ට කැලලා. සංඝයාට කැලලා. සීලයට කැලලා කියන එක අපිට ගියන් වශයෙන් හිතා ගන්න පුළුවන්. අපිට යම් ආචාර පද්ධතියක් ගෙදර ඉන්න කොටක් තියෙනවා. අපිට යම් ආචාර ධර්ම පද්ධතියක් පන්සලට ආපුවමත් තියෙනවා. අපිට යම් ආචාර ධර්ම පද්ධතියක් සිල් රකින කොටක් තියෙනවා. ආන්නේ රකින්න සීලේ අපි මේ කරන්නේ කෙලස් කැපීමට කසට කහට අඩු කරන්න මිස මේ මාන්නකාරකම් මම උසස් අනිත්‍ය පහත් කියලා වගේ කටයුතු කරගත්තොත් ඒක යාට අර මාන්නේ ගන්න තරමට සීලේ පිළිබඳව වැරදි වටහා ගන්න තරමට අපාගාමී වෙනවා. ඉදිරි ගමනක් වෙන්නේ නැහැ. ඊට වැඩි උඟාවක් අහේනියට හිටිනවා, අරියාදුවට හිටිනවා. අපි මේ කරන සමාධිය හරි ගිය දවසට අපි ඒක වැඩියට පාවිච්චි කරමු. දේවදත්තට උනේ එක තමයි. දේවදත්තට අරූප ධ්‍යාන දක්වම ගිහිල්ලා ධ්‍යාන වඩලා වෙහි ඇතිකරනද, අකුණු ඇතිකරනද, නානා ප්‍රකාර මේ ඍතු ගුණ විනාශ කරන්න පුළුවන් ශක්තිය ලැබුණා. ලැබුණට පස්සේ ඒක පාවිච්චි කරුවේ රජ කෙනෙක් නතු කරගෙන මම බුදුරජාණන් වහන්සේට වැඩිය උසස් කියලා හිතලා අන්තිමට බුදුරජාණන් වහන්සේ විනාශ කරලා බුදු වෙන තරමට. ඒක නිසා අපිට හිතා ගන්න පුළුවන් අපි ශීලයේ අතින් යම් යම් ඉදිරියටපත් උනත් සමාධියේ පැත්තෙන් යම් යම් ඉදිරියට ඉදිරියපත් උනත් ඒක වඳුරට අහු වෙච්ච දැලිපිය වගේ. ඒකේ තියෙන කැපුම් කතිය කැපෙන ගතිය වැඩි වෙන්න වැඩි වෙන්න අහුනේ වඳුරෙකුට නම් වැඩියෙන් හානි කරනවා Tamanටත් අනුන්ටත්. එවැනි බරපතල අත්තරදි කරන්න බෑ සාසනයක් නැති කාර්ය. ඒ කරන්න පුළුවන් කියන්නේ සාසනයක් තියෙන කොට විතරයි. මුnde පිරිසිදු සීලයක් තියෙනවා, පිරිසිදු සමාධියක් තියෙනවා, කරන අය ඉන්නවා, කරන ක්‍රමයක් තියෙනවා. නමුත් ඒ ආයුධය අතට ගන්න මනුස්සයා දුෂ්ට අදහසින් කරනවා නම්, නපුරු අදහසින් කරනවා නම්, එයා සීලේ ඉඳ ඉස්සලට වැඩිය සමාධිය ඇතුළට ඇති වෙන්නේ ඉස්සලට වැඩිය දැන් ධර්ම වෙන්නේ කියලා. ඉතින් ඒක නිසා සීලේ හරගිය පළියට ශාසනය සඳහන් කළ තිබුණු පළියට අසත්පුරුෂයෙක්කට නම් ඒක අහුනේ ඒක විශාල හානියක් සිදු කරනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් අද මේ නවීන විද්‍යාව අතට අරන් ඉන්න විද්‍යාඥයෝ ටික බැලුවොත් එක්කෙනෙකුට අක්කත් බයලජ්ජාව නැහැ. විද්‍යා අධ්‍යාපනය කොහොමඩක්වත් දියුණු කරන්න බෑ බයලජ්ජා තියෙන කෙනෙක්ට. ඒක නිසා විද්‍යාව අතින් ගිය සතවර්ෂයේ හොඳම විද්‍යාඥයා කියලා නම් කරපු අයින්ස්ටයින් තුමා කියලා තිබුණා විද්‍යාව කියන්නේ හොඳට කැපෙන අත්පොරුවක් නම් ඒක අතේ තියාගෙන ඉන්න මිනිහා වැද්දෙක් කියලා. මොකට පාවිච්චි කරයිද කියලා විශ්වාස නැහැ. අද ඒක නිසා අපේ අම්මලා තාත්තලා හිටිය කාට වැඩිය අද මානවය අපි තාම භයානක තත්ත්වයටපත් වෙලා තියෙනවා. කොයි වෙලාවෙ බොත්තමත් අද කළ පමණින් මානවයම විනාශ වෙන දරුණු තත්ත්වයටපත් ඉඳන්නේ. ලංකාව ඇතුළට ගත්තත් ඇතුලේ ගත්තත් කොයි වෙලාවෙ ජාතිවාදී අරගලයක් එයිද කියලා කියන්න බෑ. මොකද දෙපැත්ත කේන්තියෙන් ඉන්න ව්‍යාග්‍ර දෙයිනෙක් වගේ ගොරෝගොරෝ බලන ඉන්නේ අනිත් පැත්ත කාලදා. ඉතින් මේ தත්ත්වය යටතේදී බුදුරජාණන් වහන්සේ මේ සඳහන් කරලා තියෙන විදිහට කතාවත දරුවට ඉතින් කහට තියාන වැඩ කරනවා නම් ඒ කතාවතින් අනික්වතකට වැඩිය හානි කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ ලැබෙන ආයුධය දවසින් දවස දවසින් දවස පැතරපත් වෙන ඉතාම තියුණු ඉතාම සියුම් ආයුධයක්. අන්නේ ලැබෙන ආයුධයට තරම් වෙන විදියට අපේ බයලජ්‍ය දෙක එහෙම නැත්නම් කියන හිරියොතප් කියන එක එහෙම නැත්නම් කියන දේව ධර්ම කියන එක බැඩෙන්නේ නැත්නම් ඒකේ Tamanට තහණි කරන අන්ටත් තහණි කර. ඒක නිසා කෙනෙක් සීලයෙන් සමාධියෙන් අදි සීල අදි චිත්ත භාවනා මට්ටමට යනකොට යා නිතරම නිහතමානි භාවයෙන් යුක්තව අහිංසක භාවයෙන් යුක්තව ඒක පාවිච්චි කරුවේ නැත්නම් අපි සිංහලයේ කියන කටුසය කරේ රත්තරම් බැඳා වගේ කියලා ඒකෙම නාස්ති වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා කතාවත දැරුව පමණින් හිතේ කහට තියෙනවා නම් ඒ කෙනාට ඒ ඇඳපු ඇඳුමට ගැලපෙන්නේ නැහැ. ඒ වගේම හිත බය ලැජ්ජ දෙකට ලැජ්ජ බය දෙකෙන් දමණය කරගන්න දන්නේ නැත්තම් ඒක නර සිද්ධ වෙන්නේ කෙලස් කහත වලින් අර සිරුරට නොතරම් වෙන කෙනෙක් බාටපත් වෙනවා. ඉතින් ඒක නිසා භාවනා ජීවිතයට එන්නේ ඉස්සල්ලා පැවිදි වෙන්න ඉස්සල්ලා මට කීප දෙනෙක්ම මතක් කරා ඔය පැවිදි වෙලා කරනවට වැඩිය ලේසි ජීව ඉඳගෙන කරනකොට ඒක නිසා පැවිදි වෙට යන්න එපයි කියලා. මම මේ කතා කරන්නේ 1970 1980. ඉතින් ඒ නිසා මම 70 ඉඳලා 77 ඉඳලා 87 88 වෙනකම්ම උත්සාහ කළා පැවිදි නොවි මේක අය පැත්තකටම වෙලා මේ ප්‍රධාන මාර්ගයට යන්න නැතුව කරගෙන යන්නේ කියලා. හැබැයි අවුරුදු 7-8 ඇතුළත මට දැනගන්න පුළුවන් ඇච් එකක් තමයි කොච්චර සියුම් ආයුධයක් ලැබුණත් කොච්චර ඥාන ලැබුණත් Taman එක නිහතමානීව පාවිච්චි කරනවා නම් ඒ හානි ආයුධ හානි කරන්නේ නැහැ. ඒක භාවනාවෙන් එන එකක් නෙවෙයි. ඒක Tamanගේ නිහතමානීත්වයත් එක්ක යන්නේ. ඉතින් ඒක නිසා දැන්ට විද්‍යාව පැත්තෙන් ඔය කියන අපිට මම හොඳ නැහැ කියපු විද්‍යාව පැත්තෙන් බහනවා කෙනෙකුට මේ ඉතාම දක්ෂ ශිල්පයක් දක්ෂ ආයුධයක් දක්ෂ හැකියාවක් ලැබුණට පස්සේ එයා ඒක මානවයට සහ තමන්ගේ හිතසුව පිණිස පාවිච්චි කරයිද එහෙම නැත්නම් වඳුරට හම්බෙච්ච දැලිපිය වගේ පාවිච්චි කරයිද කියන එක ඒ මනුස්සයා උපදින්නත් ඉස්සරලා එයාගේ ඥානගතෝ තියෙන කද්දෝ එහෙම නැත්නම් මේ ජීවිතයේදී අපිට හරි පැත්තට පුරුදු කරන්න පුළුවන් එකක් දෝ කියන ප්‍රශ්නේ. මේ ආයුධය දුන්නට දෙනකොට එයා ඒක තමන් කපා ගන්න පාවිච්චි කරයිද අනුන් කපන්න පාවිච්චි කරයිද කියන එක ජම්ම ගතියක්මද නැත්නම් ඒක දියුණු කරන්න පුළුවන්ද කියන. 50ට 50ට ඉట్లా කියන. මොන දැනුම දුන්නත් ඒ දැනුම තමන්ගේ අහිණියට අනුන්ගේ අහිණියට පාවිච්චි කරන්න. සමහරු ඒ දැනුම නැතත් මානවගේ හිත සෝපිනස තමන්ගේ හිත සෝපිනස පාවිච්චි කරනවා. ඉතින් ඒක නිසා අපි මේ දැනුම හෝ ශිල්පේ හෝ ආයුධය දෙන්නේ ඉස්සල්ලා අපි මේක පිළිබඳව නොදැන කටයුතු කරනවායි කියලා කියන්නේ විද්‍යාව වේවා අපේ ළඟ තියෙන සාමාන්‍ය ආචාර මේ දේවල් ආචාර ධර්ම වලින් තොරණ මම කියන්න හදන්නේ බයලජ්ජතේ බයලජ්ජතේක තොරණ ඒට යාට මොනවා හම්බුණත් ඒකෙන් බඳුරට හම්බෙච්ච දැලිපි වගේ කපලා ඉතින් ඒක නිසා දමනයක් ඇතුළත දමනයක් කියන බුද්ධ ධානාංශයෙන් පාවිච්චි කරන්නේ ඉන්ද්‍රිය දමනය කියන වචනේ අපිට මේ ලස්සන කවදාකවත් ලෝකේ නැති හොඳම ඇස් දෙකක් ලැබිලා තියෙනවා. අපි මේ ඇස් දෙක පාවිච්චි කරන්නේ කාමයේ දනවන දේවල් බලන්නද කුසලයේ දනවන දේවල්ද බලන්න කියලා බැලුවොත් අද ලෝකයා ඇහ පාවිච්චි කරන්නේ මොකටද කියලා කල්පනා කරනවා. මම දවසකට මේ ඇහ පාවිච්චි කරන්නේ කාමච්ඡන්දේ සඳහාද කුසලච්ඡන්දේ සඳහාද කියලා බලන්න. ඒ වගේම අපිට ඉතාම සියුම් කම්බරයක් හම්බෙලා තියෙනවා. ඒ කන අපි පාවිච්චි කරන්නේ කාමච්ඡන්දේ සඳහාද කුසලච්ඡන්දේ සඳහාද? ඒ වගේ අපිට නාසයක් තියෙනවා ගඳ සුවඳට සංවේදී. ඒක පරිණාමයේ කෙල්ලවරට බැමිණිච්ච නාසයක් අපිට හම්බෙලා තියෙනවා. ඒක අපි පාවිච්චි කරන්නේ කාමච්ඡන්දේ සඳහාද කුසලච්ඡන්දේ සඳහාද? ඊට පස්සේ අපිට ලැබිලා තියෙන දිව ඕන දෙයක රස බලන්න පුළුවන් ඒක අපි පාවිච්චි කරන්නේ මොකේටද ඊට පස්සේ අපිට හම්බෙලා මේ කයේ තියෙන ඔපයක් මේ කයේ ඕනම තැනක් ගැටිච්චාම ගැටෙන්නේ මොකද්ද කියලා දැනගැනීමේ හැකියාවක් තියෙනවා ඒක විවිධ ක්‍රියා කරන්න පුළුවන් ශක්තියක් තියෙනවා අන්නේ කයේ තියෙන හැකියාවේ පාවිච්චි කරන්නේ කාම ඡන්දේ සඳහාද කුසල ඡන්දේ සඳහාද කියලා පාවිච්චි කළ බැලුවොත් බුදුහාමුදුරන්ගේ හේවණක් ලැබිච්ච බණක් නැහිච්ච ලෝකයා දිහා බලනකොට අපි මේ ඉදරම් පාවිච්චි කරන්නේ 95%කටත් වැඩිය කාමයේ සඳහන්. ඒකට බුදුරජාණන්ස පාවිච්චි කරනවා කාම ගුණ කියලා. කාම ගුණ කියලා කියන්නේ ඇහෙන් රූප බලනකොට කොච්චර වර්ණ જાති දැක්කත්මදි කොච්චර සටහන් જાති දැක්කත්මදි. අපි ඒ නිසා උදේ ඉඳලා හැන්ද වෙනකම් වර්ණ සහ සටහන් වෙනස් කර කර රූප වාහිනී දිහා බලන්නේ. ඒ වාහිනී වැහෙන්නේ කහට තමයි. කෙලස් තමයි. මායя තමයි. ඉතින් ඒක නිසා අපි වා 3D බලනවා, කලර්ඩ් බලනවා, පුදුමාකාර රිසලූෂන් එකක් ඇතුව හදලා පෙන්නනවා. ඒ පෙන්නන්න අර පඳුරට අහුවිච්ච දැලිපිය වගේ දිගින් දිගට අපි කාම දාස වෙනවා. කාමයට පහඳිනවා. අතෘප්ති කරව මැරලා යනවා. ඉතින් පුළුවන් වෙයිද රජයකින් පුළුවන් වෙයිද නැත්තම් බුදුහාමුදුරුවෝ කෙවිතක් පිටිපස්සෙන් තියාගෙන ඉඳලා ගහලා ඔය රූප මේ දේවල් බලපන් මේ දේවල් නොබලපන් කියලා කිව්වට රකින්න පුළුවන් වෙයි. ඒක මේ ජනතාවකට ජන විඥානයකට දෙන්න පුළුවන් දෙයක්ද කියන්න නම් පුළුවන්. ඇහැ කොච්චර උපවත් වුණත් ඒක පාවිච්චි කරන මනුස්සයෙක් පාවිච්චි කරන්නේ මොකේද කියන එක පෙන්වලා දෙන්න පුළුවන්. නවති පුද්ගලයා දමණයකට කැමති හික්මීමකට කැමති සීතල වීමට කැමති නැති කෙනෙක් නම් බුදුහාමුදුරුවොත් නැත්තම් හොඳයි කියලා කියා. එහෙම තමයි ඔය ධර්ම සංගායනාට හේතුනේ අන්තිමට පැවිදිච්චේ සුභද්‍ර කියන පැවිද්දා අභද්‍ර වචනයක් කියලා තිනවා. නේ දැන් අපිට ඌව කරපම් මේක නොකරපම් කියන මහා ශ්‍රමණයා දැන් නැහැ. අපිට ඕන විදිහට වැඩක් කරගෙන යන්න පුළුවන්. ඒක නිසා මොකටද යන්නන්නේ? බුදුහාමුදුරුවෝ නැති එක හොඳයි. ඒ මොකද හේතුව? යාට තියෙන දමණය වීමේ අවශ්‍යතාවයක් නෙවෙයි තියෙන ඉදරම් පිනීමේ අවශ්‍යතාවය. ඒ නිසා භාවනා කරන පිරිසක් වශයෙන් භාවනා කරන කෙනෙක් වශයෙන් අපි කල්පනා කරලා බලන්න ඕනේ. අපිට මේ ඇහැ ලැබිලා තියෙන ඇත්ත ඒකට පුදුම සංවේදීකමක් තියෙන වර්ණ වලට සහ සටහන් වලට. අපිට කනක් ලැබිලා තියෙන ඒකට පුදුමාකාර දෙයක බුදුබණ මේක වැරදි දෙය මේක බටහිර සංගීතය මේක උත්තර ಭಾರತೀಯ සංගීතය මේක දක්ෂිණ ಭಾರತೀಯ සංගීතය මේක ගෑනු කටහඬ මේක පිරිමි කටහඬ කියලා වෙන් කළ අඳුර ගන්න පුළුවන්. ඒ වගේ අපිට නාශයක් තියෙනවා. ඒ නාශයෙන් කියන්න පුළුවන් මේ පොල් තම්බලේ නරක් වෙලාද? ඒ නැත්නම් මේක සුවඳ හොඳ එකක්ද කියලා දැනගන්න පුළුවන්. දිවටත් පුළුවන් උණ ඇදිච්චාම බත් කන්න හොඳ නැහැ කියලා අපිට කියලා දෙනවා. උණ ඇදිච්චාම දිව තිටය. ඒ තරම මේක හරියටම පෙන්නලා දෙනවා. දිවෙන් කන්න ඕනේ නැති දේ. කයටත් තේරෙනවා අපිට බණ්ඩරක් වෙච්චාම කකුල් දෙක පන්න නැතුව යනවා. ඇවිදින්න බැරුව යනවා. ඒක දැන වෙනවා. ඇඟෙත් තියෙනවා මේ වගේ. ඒ නිසා බොහොම සංවේදී උපකරණ පහක් හම්බෙලා තියෙනවා. මේ සංවේදී උපකරණ උදේ ඉඳලා හැන්ද වෙනකම් අපි පාවිච්චි කරන්නේ කහට වඩන්න, කෙලස් වඩන්නද, කාමච්ඡන්දේද, කාමගුණයන්ද? එහෙම නැත්නම් අපිට මේ ලැබිච්ච කාලේ යම් වෙලාවක මෙයාට මේ කාමී වඩන ආහාර දෙනවා වෙනුවට නැත්නම් කාමච්ඡන්දය දෙනවා වෙනුවට මෙවට මේ කාමච්ඡන්දේ කියලා කියන්නේ අකුසලයට ආහාර නම් අකුසලයට පොහොර නම් නොදී සිටීමට මට ස්වයන් සිද්ධව නැත්තම් මගේ මනාපෙන් වෙන්වීමට අපි කියනවා අබිනිෂ්ක්‍රමණය කියලා. ඒක සිංහලෙන් කියන්නේ ගීගිය අතාරනවා කියලා. කේක් කියනකොට මට පේනවා මූණු වල ඔක්කොම අට වෙලා යනවා. මේ උච්චරකල් මහන්සියලා අපි හිතේ මේ ගීගිය අතාරින්නද ඒක ලස්සනට හදාන්න ඒකම ගැලී ගැලී වාසයට නේද මොනවද මේ කියන්නේ කියලා. නමුත් අබිනිෂ්ක්‍රමණය කියන වචනේ බුදුහාන් කියලා සඳහන් කර තියෙන නික්මීම කියලා. ඒ නික්මෙන්නේ මේ කාමයේ මෙච්චර කාමගුණ මෙච්චර හානි කරනවා නම් ඒක තේරුම් ගත්තට පස්සේ තවත් දුරටත් කහට නොවෙන්න කෙලෙස් නොවෙන්න අපිට කාලයක් වෙන් කරලා අඩුගානේ සීමිත කාලය අරණියකට ගිහිල්ලා ගහක් මුලට ගිහිල්ලා ශූන්‍යාගාරයට ගිහිල්ලා අපිට ඒක ශූන්‍යාගාරයේ අභිරමණය කරන්න පුළුවන්ද කියලා බැලුවොත් බලන්න කීයෙන් කී දෙනෙකුටද ඒක මිහිරියක් වෙන්නේ නැත්තම් හොඳ බණක් වෙන්නේ එහෙම නැත්තම් ප්‍රමෝදයක් වඩ පත් වෙන්නේ කියලා. එනිසා අපි එහෙමපත් වෙන්නේ නැහැ කියලා කවුරුත් පහත් කරලා සලකන්නේ යන්න එපා. ඒක දෙවේ මේ සඳහන් කරන්නේ. අපි කොච්චර පිං කරලා තියෙනවද? අපි කොච්චරක් අපිට මේ බුදුබණ වැටහෙනවද? දවසේ මෙච්චර වෙලාවක් සුමානේ මෙච්චර වෙලාවක් මාසේ මෙච්චර වෙලාවක් අපි මේ කාමගුණයන් වෙනුවට එක කාමගුණයන්ගේ වෙන්ුණාට හරියන්නේ නැහැ. කාමගුණයන්ගේ වෙන්වීමට තමයි කායි විවේකී කියලා කියන්නේ. නමුත් අපි කැලේකට ගිහිල්ලා වාඩි වුණයි කියලා අපේ හිත ඔය කියන විදිහේ කලාසකමකට එන්නේ නැහැ. ඕනකම තිබුණත් කැයින්ගෙන් ගිහිගෙන් වෙන්ුණා. ඊට පස්සේ බුදුරජාණන්තු අපට සඳහන් කරනවා උන්වහන්සේ කරන දීර්ඝ පරිශ්‍රයෙන් පස්සේ මොකක් හරි මධ්‍යස්ථ උදාසීන අරමුණකට හිත යෙදුවේ නැත්නම් කාමය අයින් කරාට අපි ගෙවල් දොරවල් වෙන් වුණාට ගෙවල් දොරවල් පිළිබඳ මතක සටහන් අපේ හිත වාහිලා ගන්නවා. ඒ ගෙවල් දොරවල් පිළිබඳ මතක සටහන් වලට තමයි නීවරණ කියලා කියන්නේ. එහෙම නැත්නම් පරිඋත්ථාන කියලා කියන්නේ. ඒ සබ්බ ගීගේ අතහැරියක් ඒ ගීගේ පිළිබඳ මතක සටහන් එළවෙලව පහර දෙන. ඒක විශේෂයෙන්ම වැටෙන්නේ ගීගේ කාම වඩන කෙනාට නෙවෙයි. ගීගේ තියෙන කාමවස්තුන් අයින් කරන්න උත්සාහ කරන කෙනාට අතහරින්න හදන කෙනාට පේනවා එකතු කරන්නත් අමාරුයි මේක. ලාභ සත්කාර සම්මාන සිලෝක නිකන් හම්බ වෙන්නේ නැහැ. නමුත් මේ හම්බෙච්ච හැම එකක්ම කොහොල්ල බබා වගේ ගෑවුනට පස්සේ කලවන්න බෑ. ඒ ගැළවීම සඳහා තමයි සරුවචනංශ අපිට කියන්නේ තමන්ගේ මේ ඉඳගෙන ඉන්න ඉරියව්වට නැත්නම් මේ ආනාපානෙට එහෙම නැත්නම් බිම්බීම හැකිලීමට එහෙම නැත්නම් වම දකුණට කියන අර මධ්‍යස්ත අරමුණකට හිත දාන්න ගියාම මෙතනින කාටවත් ඒක බැරිකමක් නැහැ. ඉඳගත්තුත් විනාඩියක් දෙකක් අපරයක් දෙකක් අරමුණේ ඉන්න පුළුවන්. බලන්න ඒක කොච්චර ඉක්මනට අරමුණට සතියට අප්‍රමාදයට වර්තමානට හිත ගන්නවට වැඩිය වේගෙන් ඒක අපව යනවා කාමෙට. මෙතන කාටවත් කියන්න බෑ නේද? මගේ හිත නම් එහෙම නෑ. තිබ්බ ගමන් මේ කෙලින්ම ධ්‍යානයකට ගියා නැත්තම් කෙලින්ම භාවනාවට ගියයි කියන්න බෑ. ඒක නිසා එහෙම යනකම ඒ ජඩකම, ඒ කඩප්පුලිකම, ඒ නොකෑමනා ගතිය, දහබතුරා ගතිය හිතේ හැටි. ඒක මගේ දෝෂයක්වත් මං ඉල්ලලා ගත් එකක්වත් නෙවෙයි. හැබැයි ඒක උඩ බරපතලකම තේරෙනවා අපි ගිහි කී අතහැරනක් කාමෙන් අයින් වෙන්න හැදුවත් උදාසීන අරමුණට තේරුම් ගන්න හිත යොදන්න ගියත් යොදන්න පුළුවන් වුණත් කොච්චර ඉක්මනට ආපහු ඒක කාම අරමුණට ඇදලා යනවද කියලා බලනකොට පේනවා අපි කහටට කෙලෙසට මායයට කොච්චර කැමැතිද අර නික්ලිෂී අරමුණට උදාසීන අරමුණට සතියට අප්‍රමාදයට කොච්චර ස්වභාවයෙන්ම අකමැත්ත කියලා එදික හරි මන්දෝත්සාහය කරන දෙයක්. ඒක හරිම අමාරුයි අපිට මේ දුනු මිරිස් කන මොලේ ඇත්තේ නිසා අපිට පුළුවන් වුණාට මේ පොඩි දරුවෙකුට එහෙම කියලා දෙන්න ගියොත් පොඩි දරුවට ඔය බණ හරියන්නේ නැහැ. එයාට කියන්න බෑ මේ හිතේ කියන්නේ වට කහට කියලා කියන්නේ මා කෙලස් කියලා කියන්නේ. ඒ නිසා මේ අයින් වෙන්න ඕනේ, මේ අයින් වෙලා අපි ඉඳගෙන ඉන්න හැටි බලන්න ඕනේ, ඇවිදින හැටි බලන්න ඕනේ. ඒකට ඊළඟ අය මොකටේ කියලා. එහෙනම් පැහැදිලිව ප්‍රශ්න කරන මොකටද භාවනා කරන්නේ? ඒ ඇමරිකාට ගියාට පස්සේ භාවනා මධ්‍යස්ථාන ඇතුළේ නෝ යම්මා ගානින අවුරුදු 14ක විතර ලස්සන තරුණ වයස් ගෑණු ළමේ ඉස්කෝලේ යවන්නේ ගෙදර තියාණු ගන්නන්නේ මුළු ඇමරිකාවෙම ඉන්න දක්ෂම දරුවෝ 10 දෙනෙක්ගෙන් එක්කෙනෙක් විතරයි ඥාණී තියෙනවා. එයා අම්මා කවිලිනකොට රචනා කරනකොට එයා තමයි චිත්‍රන්දලා දෙන්නේ. තා පොඩි දරුවෙකුත් තියෙනවා අවුරුදු 4ක විතරයි. ඉතින් අම්මා දරුවෝ දෙන්නත් බලන්න ඕනේ. ඉස්කෝලේ යවන්නත් නැව ගන්නන්නත් ඕනේ. ඒ මහත්තයා ඒ කැලේ බලන් නිලධාරියෙක් පස්සේ වාහන මධ්‍යස්ථානයක් කරන සම්පූර්ණ වැඩ කරන්න ඕනේ. ඉතින් ඉඳපු ගමන් භාවනා කර. ඒතර අවුරුදු 14 ගෑන් ළමයි ගිහලා අහනලු අම්මා මොකද කරන්නේ? ඒ දරුවට කියන්න බෑනේ මේ භාවනා කරනවා කියලා එමට තේරෙන්නේ නැහැ. ඊට පස්සේ කළු මම මේ කැලේ දිහා බලන්නේ. අම්මා මොකද කැලේ දිහා බලන්නේ? ඉඳලා හිටලා සුරංගනාව පේනවා කියලා. කලීදී බලයින්හොට ඉඳලා ඉල්ල සුරංගනාවිය වෙනවයි කිය. සුරංගනාව ආවම මොකද වෙන්නේ? එතකොට මගේ හිතේ කරදර නැති වෙනවා කිය. සුරංගනාවිය ආවට පස්සේ මගේ හිතේ අයියා කිවලේ නැති මට භාවනා කරන්න දෙන්නේ නැහැ. මගේ හිතේ කරදර කොහොමදත් නැහැ. එතකොට භාවනා කරන්න උඩෙන් දැන් කැලේ බලන්න තොන්නේ සුරංගනාවිය ඕනෙත් නැහැ මට භාවනා කරන්න ඕනේ නැහැ කිය. ඉතින් අම්මා දැන් කියනවා ඒ වැනි කතා කරන ඒ ළමයට මම කොහොමද භාවනා වටනවා කියලා දෙන්නේ කිය. තොන් දැන්නපත් ඉච්චකක් මක් ඇවිල්ලා කැන්තරයක් ඇවිල්ලා මාත්‍ය වෙන ගෑණියක් එක්ක ගිහිල්ලා නෝ ඔන්න භාවනා කරනවා කට්ටිය. එහෙමනේ දැන් භාවනා කරන්නේ. මොනක්වත් නැති අර හුදුම දක්ෂකම් තියෙන පින්වන්ත දරුවෙකුට මේ ගොඩනගන්න ගියොත් කරන්න අමාරුයි. ඒ දරුවන්ට කියන්න ඕනේ මේක දියොත් ඇබ්බැහියට ගන්න බෑ. ඒක නිසා ඇබ්බැහියට යන්නේ නැති මධ්‍යස්ථ අරමුණක උරගාල බලන්න පුළුවන් අරමුණක උදාසීන අරමුණක හිත පැවැත්වීම කිය. බුදුජානනාංශේ රාහුල පුංචාම්තුරණ්ඩ මේක කියලා දෙන්න චූල රාහුලෝ ආද මහා රාහුලෝ ආද අම්බලට්ටික රාහුලෝ ආද ආදී පුදුමාකාර උපක්‍රම රාශිය පාවිච්චි කරලා තිනවා පුංචි රාහුල හාමුදුරන් මේක කියලා දෙන්න. කටේ කිරිසුඳ යන්න ඉස්සෙල්ල පැවිදිණි අවුරුදු 7. ඉතින් එතකොට කල්පනාකරනද දැන් මේ අපි කරන උත්සාහය වගේ අපි ගිහී අපි මෙවණායින් ඇවිල්ලා සිල් සමාදන් වෙලා එක තැනක වාඩි වෙලා අබිනිෂ්ක්‍රමණයේ සංකේතයක් ත්‍යාන අරමුණට දාන්න ගියාම අරමුණ ওই විදිහට දුවනවා නම් එතකොට අබෞද්ධ කෙනෙක්ගේ බණක් නාපු කෙනෙක්ගේ උත්සාහ නකරපු කෙනෙක්ගේ හිත දුවන හැටි අහන්න දෙයක් නැහැ. ඊට පස්සේ මේක බන්දෝ උත්සාහ කරන සුළු කියන්නේ මම මේ උත්සාහ කරේ. නමුත් කවුරු හරි මේක බුදුහාමර අදහගෙන ධර්මයේ අදහගෙන සංඝයා අදහන නැවත 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 කෙරුවොත් කරන ප්‍රයත්නයේ සාපේක්ෂව යොදන කාලයට සාපේක්ෂව අරමුණේ හිත තබා ගැනීමේ හැකියාවක් ලැබෙනවා. ඒකයි බුදුරජාණන්සේ සඳහන් කළ තියෙන්නේ ප්‍රයත්න කරන්න කරන් මුලදී හරිම පැංගිරි. පුරම හරිම කිත්තයි. ඇඹුලයි. නමුත් අරියට නෙල්ලි ගෙඩියක් කනකොට වගේ කටේ දාගත්ත ගමන් හපනකොටම පැංගිරි. හරිම තිත්ත. හරිම ඇඹුලයි. කකකක යනකොට මේක පැණිරා වෙනවා. මේ කවුරුරි කිව්වොත් මේ පැණිරා නෙල්ලි ගෙඩියක් හොල දෙන්න කියලා ඉුවේ එහෙම ලෝකේ නැහැ. කනකොට තමයි පැණිරා වෙන්නේ. ඉතින් ඒක නිසා මේ තමන් සීලයක් සමාදන් වුණා, පැවිදි වුණා, සමාධියක් කෙරුවා. කරනකොට මේ නැවත නැවත යොදවනකොට තමයි අපිට අර කාම ගුණයන් වෙනුවට රූප ධර්මයක් රූපාරම්මණයක් අපිට සමාදන් වෙන්න පුළුවන්. ඒක ලොකු වෙනසක් ඇත්තටම භාවනා ජීවිතේ. නමුත් දේවදත්තට ඊට වැඩියත් එහාට ගියා. රූප අරමුණක් විතර නෙවෙයි රූප ධ්‍යානත් ලැබුවා, අරූප ධ්‍යානත් ලැබුවා, ඉර්ධි ප්‍රාතිහාරියත් ලැබුවා. නමුත් තාම හිතේ තියෙන්නේ ද්වේෂය. තාම හිතේ තියෙන්නේ කසට ගතිය. ඒක නිසා රජුරවන්ට අවසර දුන්නා තමන්ගේ තාත්තා මරලා රජකම ගන්න මෙයා ගිහිල්ලා බුදුහාමුදුරුව මරලා බුදුකම ගන්න උත්සාහ කළා. ඉතින් ඒ නිසා තියේ පේනවා ගිහිගේ අතහැරියත් තමන් කරන භාවනාවේ යම් ප්‍රමාණයකට සමාධිය එහෙම නැත්නම් හිතේ ඒකලස් බව ලැබුණත් තාම වැරදි දෘෂ්ටි වැරදි අදහිම් තියෙන්න පුළුවන්. ඒක සිවුරට කහටක් ජීවිතේට විශාල වැරදි ආදර්ශයක්. ඒක නිසා භාවනා කරන එක්කනාට මේ යන්නේ සියල්ලම කෙලස් කිවම් කරන්නයි එහෙම නැත්නම් මේ නිවනටයි එහෙම නැත්නම් මේ වෙන්වීමටයි කියන අදහස නැතිනම් ඕනම වෙලාවක සිල්වන්ත වුණත් සමාධිවන්ත වුණත් අර වැරදි අදහස ඉදිරිපත් වුණොත් ශාසනයටත් හොඳ නෑ, ඒ කෙනාටත් හොඳ නෑ, සමාජයටත් හොඳ නෑ. ඒ නිසා භාවනා කරන හැම වෙලාවෙදීම අපි නැත්තම් භාවනා ජීවුන වෙන හැම වෙලාවම අපි කිව්ව සීලෙන් ජීවුන වෙන, සමාධියෙන් ජීවුන වෙන, ප්‍රඥා ජීවුන වෙන හැම වෙලාවකම අපි මේ කේල් ගහ කණ්ඩද යන්නේ, පොල් ගහ කණ්ඩද යන්නේ කියන එක, කොයි දිහාවටද මේක අපි පාවිච්චි කරන්න කියන එක අපිට වැඩිය භාවනා කරපු කෙනෙක් එක්ක ගැටකට තමයි යන්නේ. නොවුනොත් කොයි විලාවේක අර හැකියාවල් හරහා නොමකට යන්න පුළුවන්ද කියලා කියන්න බෑ. ඒකට දෙන ප්‍රධානම සාධකය තමයි මේ දේවදත්ත පිළිබඳ සාධකය. මොකද සමා හොඳට සීලී තිබිලා තියෙනවා, හොඳට සමාධිය තිබිලා තියෙනවා, ධ්‍යාන මාර්ගඵල තිබිලා තියෙනවා, අභිඥා තිබිලා තියෙනවා. නමුත් ඒක පාවිච්චි කෙරුවේ පියාමරලා පියකම ගන්නත් බුදුහාමුදුරමල බුදුකම ගන්න. ඒ වගේම ඒ බුදුම ස්වාමීන් වහන්සේලා මතක් කරනවා ඒ සර්වජන් වහන්සේ සර්වඥතා ඥාන ලැබඳ ඉස්සල්ලා චිත්තත තාපසව ඉන්න කාලේ ඇසුරු කරපු ඒ ආලාර කාලා මුද්දකරාම පුත්‍ර වගේ කියන ඒ සාස්ත්‍රු දෙන්නා හොඳටම අරූප ධ්‍යාන වඩපු ඇතෝ. එක්කෙනෙක් හතක් වඩලා තියෙනවා, අනිත් එකලා අටක් වඩලා තියෙනවා. ඒ කියන විශාල සෙනඟ පුත්‍රින්දා කියන බොහොම ඝනාචාර්යවරෙක් වශයෙන් කටයුතු කළා තියෙනවා. මේ පිටිසර තමයි සිද්ධාර්ථ තාපස්තුමාගේ එක සුමාන දෙකෙන් අර ධ්‍යාන අරූප ධ්‍යාන සියල්ලම බැදුවා. ඉතින් ගුරුවරයා කොච්චර කැමති වුණාද කියනවනම් ගුරුවරයා කියලා තියෙනවා මේ පන්තිය දෙකට බෙදලා ඔයා භාගයක් ගන්න මම භාගයක් ගන්න. මොකද මට මෙච්චර දක්ෂ ගුරුවරයෙක් හම්බුනේ නැහැ. අනිවාර්යෙන් පරම්පරාව ගෙනියන්න හොඳයි කියලා. සිද්ධාර්ථ තාපස්තුමා මොකද්ද කිව්වේ? කිං සච්ච ගවේෂී කිං කුසල ගවේෂී කියලා මේකේ සත්‍ය නැහැ. මං ආවේ මේ ධ්‍යාන මාර්ගවල ලබන්නවක්වත් ගුණනායකමක් ලබන්නෝ පන්තිය ලොක්ක වෙන්න නෙවෙයි. මම යනවා සත්‍ය මොකද්ද කියලා හොයාගෙන. මම යනවා කුසලයේ මොකද්ද කියලා හොයාගෙන. බුදු වෙන්නේ ඉස්සල්ලා මේ. සීළු හැකියාවල් ලැබුණට, සීළු දක්ෂකම් ලැබුණට තමන් ආපු ගමන ඒ දක්ෂකම් නිසා අතරමඟ පාවා දෙන්න යන්නේ. එතින් මේක භාවනා මධ්‍යස්ථාන වල ගිහිල්ලා බලනකොට, භාවනා කරන අය දිහා බලනකොට, ගෝදෙනකොට භාවනා හරියන්නේ නැතුව නෙවෙයි. හරියනකොටම එක්ක මාන්නය ඇති වෙනවා. එක්ක සක්කාය දිට්ඨිය ඇති වෙනවා. එහෙම නැත්නම් ඒකෙන් මොකක් හරි බිස්නස් කරලා කීයක් හරි හම්බ කරන්න හදලා. තණ්හා මාන දිට්ඨිය කියන මේ තුනෙන් එකක් එන්න පටන් ගන්නවා. එතකොට එයා තාමත් පෙනී හිටින බුදුහමරන් ගෝලෙක් විදිහට, එයා තාමත් පෙනී හිටින උපාසක උපාසිකාවන් විදිහට පෙනීදලා වැඩත් කරනවා, දක්ෂකමකුත් පේනවා. නමුත් අර එල්ලෙ වැරදීම නිසා, වැරදි දෘෂ්ටි නිසා අමාරු වැටෙනවා. ඉතින් ඒ වැටෙන්න හේතු වෙන දේවල් තමයි අපි උපක්ලේශ වශයෙන් සඳහන් කරන්නේ. භාවනාදී හම්බ වෙනවා අපේ තේරවාද ක්‍රමයේ හැටියට දස උපක්ලේශ ධර්ම. අන්න එතනදී තමයි තේරෙන්නේ අපි කේල් ගහ කන්නද යන්නේ, පොල් ගහ කන්නද යන්නේ කියලා. එහෙම නැත්නම් අපි මාර්ගය අමාර්ගය කියන දෙක පිළිබඳ තීරණාත්මක වෙනසකටපත් වෙන්නේ සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ධිට්ඨි විසුද්ධි පහු කරාට පස්සේ. ඊට පස්සේ තමයි තේරෙන්නේ මේ ආයුධය හම්බුනාට ඒ ආයුධය හරියට පාවිච්චි කරන්නේ තමන්ගේ පටන් අර ගන්න තිබුණේ අහිංසක පරමාර්ථයේ දිහාවටද, එහෙමනම් අතරමඟදී පහළ වෙච්ච ඔලමල කමකටද කියන එක විශේෂම අපි කියනවා නම් ඒ උපක්ලේශ මට්ටමට එනකොට යා හුඟක් දක්ෂ යෝගාවචරය. නිතිපතා භවනා කරන යෝගාවචරය. ගුණ ලැබෙන්න පටන් ගත්ත යෝගාවචරය. අන්න එතනදී ඒකේ නායක වැරදියට පාවිච්චි කරන්නේ නැහැ කියන එක අපි දන්නවා. ගෑනු ළමෙක් වැඩිවියපත් වෙලා ලිංගික පරිණතයටපත් වුණාට පස්සේ එයා පුරුෂාන්තරයට ගියොත් විනාශ වෙයි. යන්න ඕනේ ගුරුකුලයක, මේ කුල ගෙදරක වැඩිහිටි මවකගේ පියකගේ අරසාව යටතේ. ලිංගික පරිණතයට ආවට පස්සේ පුරුෂයන්ගේ කවදාකවත් අරසාවක් අබ්බෙන්නේ. ඒක නිසා තමයි අපි පවුලේ ගෙට ගන්නවයි කියලා කියන්නේ. කොල්ලයි නැට හැරන කෙල්ල ගෙට ගන්නයි කියලා කතාවක් තියෙනවා. ඒ අම්මල සාත්‍රගේ යුතුයක. ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ යුතුයකම තමයි බුදුරජාණන් වහන්සේ මේ සඳහන් කරන්නේ. භාවනා කරගෙන යනකොට සීලය තමන්ගේ මුදුවට පෙළ ගැහිගෙන එනවා නැත්නම් සාමාන්‍ය මිනිසුන්ට වැඩිය තමන් සීලෙක වශයෙන් කටයුතු කරනවා පෙනී හිටිනවා නම්, නැත්නම් මේ සමාධියේ යම් ගුණ ලැබෙනවා නම් ලැබෙන්න ඉබ්බ කට්ට ඇතුළට අඳු ටික ගන්නවා වගේ පුළුවන් තරම් දමණය, ඉන්ද්‍රිය දමණය, එහෙම නැත්නම් මේ බයලජ්‍ය දෙක ඉන්දියා සංවරයේ කියන ටික Taman තුල වැඩෙන්නේ නැත්නම් අපි මේ පරියංකේ භාවනා මධ්‍යස්ථානයේ ඉඳලා විතරක් උනන් නිවන් ලබන්න බෑ. තමන්ගේ ජීවන රටාවේ පැහැදිලි කැපකිරීම, පැහැදිලි වෙනස් වීම සිද්ධ වෙන්න ඕන. ඉතින් ඒක අද ලෝකෙ දිහා බලනකොට පේන්න තියෙනවා එහෙම ඒ සඳහාම ගත වෙලා ඉන්නවා කියන සංඝයාගෙන් සමහරට හොඳ ආදර්ශ ලැබෙන්නේ නැහැ. හරියට බුදුහාමුදුරු ඉන්න කාලේ දේවදත්තගෙන් හොඳ ආදර්ශ ලැබුණේ නැහැ. ප්‍රශ්නයක් කීකයක් තියෙන්නේ නැහැ. තමන්ට ඕන කරනවා නම් හරි ආදර්ශ දෙන කෙනෙක් හොයාගෙන කටයුතු කරන්න අදේ தත්ත්වය තියෙනවා. ඒකට මේ ආදර්ශ දෙන කෙනාගේ ප්‍රශ්න නෙවෙයි තියෙන්නේ. ආදර්ශය ගන්න කෙනා දැනගන්න ඕනේ මම මේ කටයුතු කරන්නේ මොන දෙයටද? කේල් ගහ ගන්නද යන්නේ, පොල් ගහ ගන්නද යන්නේ කියලා. ඉතින් ඒක තමයි මම ඉස්සෙල්ලා මතක් කරේ. ඒක අපි ජම්මෙන්ම ලැබපු දෙයක්ද නැත්නම් ඇසුරෙන් වෙනස් වෙන දෙයක්ද කියන එක තාම මේ බුදුරජාණන්ගේ මේ ගාථාවෙන්වත් වැටහෙන්නේ නැහැ. මොකද බුදුරජාණන්සික මතක් කළා තියෙනවා භාවනාදීගේ ඉදිරියට යනකොට මේ අපේ ඉන්න තියෙන ෂට ගති, මායාවී ගති වෙනුවට පුළුවන් තරම් බුදුහාමඳුරන්ගේ බුද්ධ චරිතේ, බෝධිසත්ව චරිතේ ආදර්ශ අරගෙන උණ ගහක් වැඩෙන්න 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 දැල්ල පල්ලෙහාට නැමිනවනේ. වී කරලකට කිරි වදින්න වදින්න වී කරට පල්ලෙහාට නැමෙනවනේ. කිරි වැදিলা නැති වී කරල මෙහෙම කෙලින් උඩට හිටින ඕලමලයි. කිරි වැදින්න වැදින්න වී කරල පල්ලෙහාට නැමෙනවා. උණ ගහ වැවෙන්න වැවෙන්න පල්ලෙහාට වැඩි. ඒ කියන්නේ එන්නේ එන්නේ නිහතමානී වෙනවා. එන්නේ එන්නේ අහිංසක භාවයටපත් වෙනවා. ඉතින් මේක අද සමාජයේ තියෙන විදිහට ඒක නිකන් නෝන්ජල්කමක් වගේ. හැකියාවල් තියෙනවනේ හැකියාවල් පෙන්නලා අනුන් තලලා පෙළලා ජය ගන්න උත්සාහ කිරීමක් තියෙනවා. ඒකයි මේ ආධ්‍යාත්මික ගමනේ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියට පත් වුණාට පස්සේ ಗುಣ වසංගගෙන ජීවත් වෙනවා කියන එකයි. තමන් තියෙන හැකියාවල් අඳහැර පාගෙන කියාපානවයි කියන එකයි අනුව තමයි අපිට සත්පුරුෂයා සත්පුරුෂයා තේරුම් ගන්න පුළුවන්. ඒකත් මම කියනවා පොදුවේ කාටක්වත් ඔය බණ කියන්න යන්නත් නරකයි. හැබැයි තමන් ඒදී ආදාසයට නොගෙන ඉන්නත් තරකයි. තමන් කටයුතු කරන්න ඕනේ. එතෙන්දී කවුද අනුගමනය කරන්න ඕනේ? මොකක්ද අනුගමනය නොකළ යුත්තේ කියන එකට දේවදත්ත තමයි බුදුජානන්ති අපට දීලා තියෙන ආදර්ශය. හොඳ ಗುಣධර්ම තිබුණා බෑ. ಗುಣධර්ම කියලා කියන්නේ සීල සමාධිය තිබුණා. නමුත් ඇතිවිච්ච සීල සමාධියේ නරක පැත්තකට ගිහිල්ලා කටයුතු කරනවා. ඉතින් ඒ වෙනුවට වෙන කෙනෙක් හිතනවා නම් මම බුද්ධ වචනය කරනවායි කියලා. නැත්නම් බුදුජානන්සේ දීපු බණත් අහනවා විතරක් නෙවෙයි. බුද්ධ චරිතය ආදර්ශයට ගන්නවායි කියලා කරෝත බුද්ධ වචන කනෝ වේමා උපජ්ජගා. බුදුජානන් වහන්සේගේ වචනේ කරනවා නම් ක්ෂණයේ ඉක්මව ගන්න එපා. හැම වෙලාවෙම එළබසිරි චිත්තක්ෂණේ ඉඳ එහෙම නැත්නම් ක්ෂණ සම්පත්තිය උපයා ගන්න අපිට කිසිම වංචනික ධර්මයක් කහටක් වර්තමාන මොහොතේ නැහැ. අපේ හිතට ඕනෙම කෙලෙසක් එන්නේ, අපේ හිතට ඕනේ කහටක් එන්නේ වර්තමාන මොහොතේ පෙන්වුවාට පස්සේ. ඒකට කියනවා කණාතීතා කියලා. ක්ෂණයේ ඉක්මවුවාට පස්සේ කණාතීතා සෝචಂತಿ. අපි ලස්සනට හදා වඩාගෙන ගියේ මේ පිරිසිදු චරිතයේ අසරණකම, අහිංසකකම වහාම චපලභාවයට පත් වෙන්න පටන් අර ගන්නවා ක්ෂණයේ ඉක්මවපු ගමන්. ඒක නිසා මාළුක්‍ය පුත්‍ර ස්වාමීන් වහන්සේගේ උදාන ගාථාවක නැත්නම් තේර ගාථාවක සඳහන් කරලා තියෙනවා කරෝත බුද්ධ වචන කනෝ වේමා උපජ්ජගා කනාතීතා සෝචಂತಿ. ක්ෂණයේ ඉක්මවපු කෙනා අනිවාර්යයෙන්ම ශෝකයට පත් වෙනවා. ඒක නා නිරයන්ති සමප්පිතා අපාගත වෙනවා. ඒ නිසා අපිට තියෙනවා දේවදත්තට නෑ කියන බෑ. අපේ කණ්ඩායමේ කෙනෙක් තමයි දේවදත්ත කෙලිම ආමුදු කෙනෙක් නිසා අපේ කම්පැනි එක නේ තමයි. ඒක කම්පැනි කට්ටිය අපිට ඒක අහිං කරලා කතා කරන්න බෑ. නමුත් භාවනා කරන කෙනාට තියෙනවා අපි මේ ගමනේ යනකොට කඹේ ඇවිදිනවා වගේ සරුවචනාංශික කියපු දෙයක් කරන්නත් ඕනේ. පාවිච්චි කරන්නත් ඕනේ, ආදර්ශය ගන්නත් ඕනේ. ඒ නිසා අපි පුළුවන් තරම් එළඹ සිටි චිත්තක්ෂණයක ගත කරනවා නම් ක්ෂණයේ ඉක්මවන වේලාව සහ ක්ෂණ සම්පත්‍ය අවස්ථා කියන දෙක තේරුම් අරගත්තොත් සියරසියක එකතරටම අපිට ක්ෂණ සම්පත්‍යට එන්න බෑ. නමුත් ටිකෙන් 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 දවසෙන් 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 දවස තමන් කරන කියන කටයුත්තේ එලබසිත වාසය කරන ගතිය වර්ධනයක් වෙනවා නම් කවුරුත් අපිට සහතික දෙන්න ඕන කමක් නැහැ. වෙනදාට වැඩිය විදිනකොට සක්මන් කරනකොට පියවර ගන්න වැඩිපුර තියාගන්න පුළුවන් කමක් තියෙනවනම් වෙනදාට වැඩිය භාවනා කරනකොට මූල කර්මස්ථානේ හිත පවතින ගතිය තියෙනවනම් එදිනදා කටයුතු කරනකොට දවසේ නැවතිල්ලේ ඉරියව්වේ ඉන්න ගතිය වැඩි වෙනවනම් එහෙනම් තමයි හිතා ගන්න පුළුවන් කහට ගතිය අඩු වෙලා ක්ෂණ සම්පත්තිය වැඩි වෙලා ක්ෂණයේ ඉක්මවීම අඩු කරන ගතියක් තියෙනවා. ඒක දිගට පවත්වන එක තමයි අපි සම්මා ආජීවය කියලා කියන්නේ. යහපත් බඩගෝස්තරේ නැත්තම් බඩ රස්සාව එහෙම නැත්තම් ජීවන රටාව කියලා. ඉතින් ඒ ජීවන රටාවක් යහ ජීවන රටාවක් පවත්වන්න බෑ පත්‍රි උපදේශ වාසයක් නොවුනනම්. අපි හිතුවොත් එහෙම අපි ඇලස්කාවේ හරි උතුරු කොරදිවේනේ හරි දකුණු කොරදිවේනේ ඉපදුනා නම් අපේ සතුන් මරණ ජීවිතයක් මිසක වෙන මොනම ජීවන රටාවක්වත් කරන්න බෑ. එහෙ තියෙන්නේ සතුන් මරාගෙන කන එක විතරයි. අපි මේ නිරක්ෂයට කිට්ටුනාට පස්සේ අපිට හරක් බල්ල ජීවත් වෙන්න පුළුවන්, ගොවිතැන් කළ ජීවත් වෙන්න පුළුවන්, සාමාන්‍ය වැරදි ජීවන රටාවෙන් අයින් වෙන්න පුළුවන්. හැබැයි ඒක අපිට ආණ්ඩුවෙන් කියලා දෙන්නේ නෑ. තමන් තේරුම් අරගන්න මේ ක්ෂණයේ එක්පාගර ජීවත් වෙනවනම් ක්ෂණේ පන්න ගන්න නැතුව ජීවත් වෙන්න නම් ඒ තමන්ගේ ජීවන රටාව තමන් කරන කර්මාන්තේ දිහා ටික 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 වෙනස් වෙමින් යන්න ඕනේ. ඒ ගතිය නැති වෙනකොට අපි කියනවා උට දේවදත්තයි කියලා. මේ ශාසනයේ කවුරු හරි මේ ඇතුලේ ඉඳගෙන අගේ ඉඳගෙන කන කනමයි කියලා කතාවක් තියෙනවා. ඒ කරන මනුස්සයාට දෙන වචනේ තමයි උදේවදත්තයි කියලා. ශාසනේ පැවිදි වෙලා බුදුහාමුදුරුවෝ විනාශ කරන්න කටයුතු කරා. දේවදත්ත කියන නම බටහිර ලෝකේ ආරූඪ කරලා තියෙන්නේ ඇතුලේ ඉඳගෙන විනාශ කරන කෙනා. ඒ වගේ තමයි අපේ වංචනික ධර්ම. අපේ හිතේ තියෙන ෂටගති, අපේ හිතේ තියෙන වංචනික ගති, අපේ හිතේ තියෙන මායාවී ගති සියලුම දේවදත්තයෝ. ඒච අපි භාවනා කරගෙන යනකොට හිතාගත්තොත් නෑ නෑ උප්පත්තිම මොකක්වත් තිබුණේ නෑ ඇතුලේ බොහොම පිරිසිදු කියලා. ඒක කමෙන්ට හිතා ගන්න පුළුවන් වුණාට භාවනා කරන කෙනාට විතර විශේෂයෙන් විපස්සනා භාවනා කරන කෙනාට විතර වෙන කාටවත් එක පේන්නේ නෑ. විචස්සනා භාවනා කරන එක නා කණ්ණාඩිකේ මූණ බැලුවා වගේ තමන්න තේරෙන පටන් අර ගන්නවා. භාවනා දියුණුවෙන්ද මගේ හිත පිරිසුදුකමයි අපිරිසුදුකමයි දුන්නට පස්සේ කොයි එකටද ඇදලා යන්නේ කියලා. ඒකන පශ්චාත්තාප වෙන්නේ ඒක තේරුම් ගන්න. තේරුම් අරගෙන ඊට වැඩිය භවනා කරන කෙනෙක් ළඟට ගිහිල්ලා මේක සාකච්ඡා කරලා පුළුවන්තරම් හිත ක්ෂණ මාත්‍රයි අපි නැත්තම් කියනවා ක්ෂණ සම්පත්තිය පවත්වන ක්ෂණ ඉක්ම ගන්න යන්නේ. එතකොට මේ ක්ෂණේ පවතින වෙලා වැඩි වෙලා වැඩි වෙලා ක්ෂණේ ඉක්මවන වෙලා අඩු වෙලා යනවනම් තමන්න තේරෙන පටන් ගන්නවා ජීවිතය ඇතුළතදීම සත්පුරුෂයන්ගේ ඇතුළ වැඩි වෙනවා, ධර්මයේ හොඳට ඇහෙන්න පටන් ගන්නවා, එක ඉදියවක ඉන්න පුළුවන් ගතිය තියෙනවා, සක්මන් කරනවා වැඩි පීවර ගානකට යන්න පුළුවන්, එහෙම නැත්නම් භාවනා කරනවා වැඩි ආස්වාද ප්‍රසවාස සත්‍ය පිහිටන්න පුළුවන් ගතියක් එනවා. උග දෙනෙක් හිතනවා එහෙම ඒ හැකියාවේ ඉන්නේ භාවනා කරලා නෙමෙයි දෙයියෝ දීලා නැත්නම් බුදුහාමුදුරු ආශිර්වාද කරලා එතන පොත් කියවලා එතන දන් දීලා කියලා කද්දාවත් නැහැ. ඒ භාවනා කිරීමෙන් ලැබෙන අත්දැකීම වෙන පින්කම් වලින් ගන්න වෙන පින්කම් අනිවාර්යෙන් උදව් කරනවා. ඒ නිසා භාවනා කරන එක නම් හොඳට මතක තියාගන්න අපි බුද්ධ වචනේ කරනවා නම් එන්නත මේ ලෝකෙට අඳහර පාන එක නෙවෙයි බුද්ධ වචනේ කරනවා නම් අපිට තේරෙන්න පටන් ගන්නවා මේ අහිංසකකම ඉන්දෙන් අපේ තියෙන අහිංසකකම ඉන්දෙන් අපේ තියෙන නිහතමානී ගතිය ඒක වැඩෙනවා නම් ඇසුර අපි ගත කරන ජීවිතයේදී ඇසුර කද්දාකත් ගැටුමක් ඇති කරන්නේ නැත්නම් ගැටුම අඩු කරන්න පටන් ගන්නවා. ඒ නිසා බුදුජානක වහන්සේ මතක් කරනවා මම කවදාකවත් ලෝකෙත් එක්ක ගැටෙන්නේ නැහැ කියලා. මම අවිරුද්ධ ප්‍රතිපදාවෙන් ලෝකෙමයිත් එක්ක ගැටෙනවා. බුදුජානකට ගල් පෙරලනවා දුනුවායෝ දෝනවා නානා ප්‍රපාලක කවදාකවත් බුදුනාසේ කරන්නේ. ඉතින් ආදර්ශය දීලා තියෙන බුදුරජාණන්සේ අපිත් හිතනවා අපිට මේ භාවනා කරන්න බැරි, අපේ ජීවිතය ගත කරන්න බැරි, අපිට සහයෝගය ලැබෙන්නේ අරයගේ කරදර මෙයාගේ කරදර කියලා. දුවට මතක තියාන්න කිසිම කෙනෙකුට අපිට උදව් කරන්නත් බෑ, කරදර කරන්නත් බෑ. මගේ හිතේ තියෙන කෙලෙස් ටික තමයි කරනවා නම් උත් කරදර කරන්නේ. මගේ හිතේ තියෙන යහ දක්ම තමයි මට උදව් කරනවා, උදව් කරන මේ මට්ටමට එන්න හෝ එහෙම නැත්තම් මගේ හිතමයි මේකට මුල් වෙන්නේ. අර පොඩි එකා කිව්වා වගේ හිතෙන් තමයි මේ ඉතුරුටි කරන්න කියලා තේරෙන්න ඔය මග්ගා මග්ග ඥාන දර්ශන විශ්ුද්ධි ප්‍රතිපදා ඥාන දර්ශන විශ්ුද්ධි පෙන්වුවාට පස්සේ තමයි තේරෙන්නේ. අපි මෙතෙක්කල් අනුණ්ඩ දොස් කිය කිය හිතේ මට භාවනා කරන්න බැරි මේක නිසා, මට භාවනා කරන්න බැරි වැස්ස නිසා, මට භාවනා කරන්න බැරි කැස්ස නිසා, මට භාවනා කරන්න බැරි මැස්සෝ නිසායි කිය අපි මට්ටමට ආවට පස්සේ තේරෙවි අපි කැස්සටත් වැස්සටත් මැස්සටත් දැඩිය දුර්වල සතියක් සහිතව ඉන්නේ කියලා. කාදරි සතිය ක්ෂණය මේ ඉක්මෝලගේ දවසේ තේරෙනවා. එහෙම තමයි සති වැඩෙනකන් එහෙම තමයි. වැඩුණාට පස්සේ අපි ගත්ත සීලයට සමාධියට ප්‍රඥාවට අදි සීල අදි චිත්ත අදි ප්‍රඥාවකට ගියාට පස්සේ ඒ අථාය සත්‍ය කියලා කියන්නේ අනු කෙනෙක් කිසිම සහායක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අසහාය විදිහට ඉදිරියට කරගෙන යන්න පුළුවන් නිසා දේවදත්ත ලොකු වැරදි වුණත් ආදර්ශයක් තියෙනවා. බුදුජානකයන්සේක පෙන්නලා දීලා පෙන්නනවා හැම කෙනෙක්ගේම හිත ඇතුලේ පුංචි දේවදත්ත කෙනෙක් ඉන්නවා. හැම කෙනෙක්ගේම ඇතුලේ තියෙන මේ වංචනික ධර්ම, හැම කෙනෙක්ගෙ තුල තියෙන මේ ෂට ගති, හැම කෙනෙක් තුල තියෙන මායාවී ගති ඒකේන ඇතුලෙන් විනාශ කරනවා. හදිහිට ගහක බැඳිච්ච පිළිලයක් වගේ. ඒ ගහේ බෝජාව අරගෙන ගහ විනාශ කරනවා. ඉතින් ඒක Taman තේරුම් අරගන්නවා මිස ඒකෙන් බාධාවක් කරගෙන ගමන මන්දෝත්සාහය කරන හිත කඩා ගන්න නෙමෙයි මේ ධර්ම දේශනා කරන්නේ. බුදුජාන විශ්වාසයේ මේ ඒ ටික පේන්නේ භවනා කරන කෙනාට විතරයි. අනිත් එක්කෙනා හිතනවා ග්‍රහ දෝෂේ වැරදිලා කවුරු හරි හෝනියම් කරලා එහෙම නැත්තම් මොනවා හරි ආත්ම සංඥාවෙන් ගන්න. භවනා කරගෙන යනකොට තේරෙන පටන් ගන්නවා බුදුජානන් වහන්සේගේ මෙච්චර ගුණ කදම්බේ කදාකත් පිටර කැපි පේන්නේ දේවදත්ත නොහිකින්. එච්චර කරදර කරද්දි පුත්‍රයාණන්සේ කවදාකවත් ඒ දේවදත්තික උපක්‍රම ගත්තේ නැහැ, බුදු උපක්‍රම ගත්තේ. ඒ නිසා භාවනා කරන කෙනා මතක තියාගන්න අපි යම් ආකාරයක සීලයක පොරොන්දු වෙලා තියෙනවනම් අපි යම් ආකාරයකට අරමුණක් නිමිත්තක් අරමුණු කරන කටයුතු කරන්න හදනවනම් අපිට ඒකට සම්පූර්ණ සහයෝගය ලැබෙන්නේ යම් වෙලාවක සහයෝගය ලැබිලා සීලේ යම් දියුණුවක් ඇති වෙච්ච වෙලාවක සමාජයේ යම් දියුණුවක් ඇති වෙච්ච වෙලාවක හොඳකුත් තියෙනවා. සීලෙ වැඩෙන්න 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 පීතික්‍රමන භූමියේ කෙලෙස් සිද්ධ වෙන්නේ නැති හොඳක් තියෙනවා. සමාධිය වැඩෙන්න 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 පරිඋත්ථාන භූමියේ කෙලෙස් නැමුත් නොහොඳකුත් තියෙනවා. මාන්නේ වැඩෙන්න ඉඩ තියෙනවා. ඒකට තෘෂ්ණා වැඩෙන්න ඉඩ තියෙනවා. මේක මමය, මේක මගේය කියලා මමායනේ වැඩෙන්නත් ඉඩ තියෙනවා. ඒක තමන්ට තේරෙන්නේ නැති නිසා භාවනා කරනකොට තමන්ට ඒ අරමුණක් වැටහෙන ආකාරය තව කෙනෙකුට කියනකොට අනිත් එක්කනට පෙනවා මේ යන්න හදන කේල් ගහ කණ්ඩද කොල් ගහ කණ්ඩද කියලා. අයිට් වෙඩි භාවනා කරපුව ඕනම කෙනෙකුට තේරෙනවා. ඉතින් ඒ නිසා අපි මේ සාකච්ඡාව හරහා නැත්නම් කමඨාන් සුද්ධ කිරීම හරහා බුදු කෙනෙක් නැති පාඩුව අපි ඇති කර ගන්නවා. අපේ දෙපාර්ශවයේ අහිංසකව අපි භාවනා තොරතුරු සාකච්ඡා කරමු. අපි භාවනා තොරතුරු වැඩි යහල්ලෙකට මේක කියාපෑමෙන් නිහිතමානී භාවය ඇති කර ගන්නවා. ඉතින් ඒකට අපි කියන්නේ කමඨං සුද්ධ කරනවා. බුදුරජාණන් වහන්සේ කියන්නේ දේශනා කරන්නේ සාකච්ඡා අනුග්‍රහිතය කියලා. ඒ නිසා අනිකුත් අනුග්‍රහිත වගේම අනිවාර්යම අවශ්‍ය සාකච්ඡා අනුග්‍රහිතය. අධ්‍යාත්ම සාකච්ඡා අනුග්‍රහිතය කියන්නේ ඉතින් අපි සතුටු වෙන්න ඕනේ අපිට ඒකට තවත් භාවනා කරන පිරිසක් එක්ක ඉන්න පුළුවන් වෙච්ච එක. ඒක අපි ලොකු සංසින්න කාලේ මතක් කරේ භාවනා නොකලත් කමක් නැහැ. භාවනා කරන පිරිසක් එක්ක හිටියත් ලොකු දෙයක් කියලා. වැඩ කරන පිරිසක් එක්ක හිටියත් ওই පොඩි ළමයි කියන කතාවල් ඇහෙනකොට අපේ හිතේ සංවේගය පහළ වෙනවානේ. මේකයි කල යුත්තේ කියලා පටවෙරෙන ගතියක් එනවානේ. ඉතින් ඒක එනකොට අපි හිතා ගන්න ඕනේ මේ තමයි අපි පෙර කළ පින. එහෙම නැත්නම් සත්පුරුෂ සංසේවණිය අපිට ලැබෙන යහගුණය. හැබැයි ඊට ඉස්සරලා සත්පුරුෂ සංසාරේ එන්නේ ඉස්සරලා අසත්පුරුෂ සංසේවනේ අයින් කරගන්න. අසේවනාච බාලාණන් කිව්වට පස්සේ තමයි පණ්ඩිතාණන්ච සේවනං කියන එක හම්බුනේ. එතන අද අපි මේ විඳවන දුක 100%ක්ම අසත්පුරුෂ සංසේවනේ නිසා අපේ එකක්. මොකද ස්වභාවයෙන් අපි නරක මිනිස්සු නෙවෙයි. ස්වභාවයෙන් අපිට හොඳ ඕනේ. ස්වභාවයෙන් අපි හොඳට ඉන්න කැමැති. නමුත් මේ නරක අසත්පුරුෂ සංසේවනේ නිසා අපි හිතට ගොඩාක් ඒ වැරදි අදහස් හරි කියලා පෙන්ලා තියෙනවා. ඒ නිසා සත්පුරුෂයන් කියන බණ නැහි ගිහිලා තියෙනවා. ධර්ම පරපුරේ යනකොට නම් ඉස්සල්ලාම තවන් දැනගෙන ඒ අසත්පුරුෂ සංසේවනය අයින් කිරීමට තමයි මේ ලුණු මිරිස් කන මොලයක් අපිට අවශ්‍ය වෙන්නේ. ඒත් මම කියනවා අසත්පුරුෂයන් අයින් කිරීමේදී අසත්පුරුෂයන් තරහ කරගන්න එපා. ඒක හරිම භයානකයි. අසත්පුරුෂයන් අයින් කරන්න ඕනේ අසත්පුරුෂයන්ට නොදැනෙන්න. අසත්පුරුෂ කියන්නේ පුරුෂ පක්ෂේම නෙවෙයි ස්ත්‍රී පක්ෂෙත් ඉන්නේ. ඒකට කොහොම කියනොත් බන්දනේ වචනේ තියෙන අසත්පුරුෂ කියන එක විතර පුරුෂී කියලාවත් එහෙම එකක් අද නැහැ. මොක වුණත් අපිට සත්පුරුෂ සංසේවනයක් අවශ්‍ය නැහැ. සද්ධර්ම ශ්‍රවණයක් අවශ්‍ය නැහැ. හරිපාරට යන්න ඕනේ නම් අසත්පුරුෂ සංසේවනේ අයින් කරපු තරමට සතුරු සංසයෙන් ලැබෙන. හරියට භාවනා කරනකොට අරමුණේ හිත තබන මොහොත වැඩි වෙන්න කහට අයින් වෙනවා. කෙලෙස් අයින් වෙනවා. එතකොට අපිට අයිතියක් ලැබෙනවා. මගේ හිත කොතනින් පටන් ගත්තත් දවසින් දවස කෙලෙස් අඩු තත්ත්වයට හුරු කරන්න පුළුවන්. අන්නේ හුරු කිරීමේදී මොනම උදව්වක්වත් නැහැ. තමයි මේක නැවත නැවත කිරීම අපි කියන එකට අනුපස්සනාව කියලා. නැවත නැවත බැලීම නැවත නැවත භාවනා කිරීමයි කරන්න තියෙන එකට තමයි අපි ක්ෂණයේ උපදව ගන්නවා ක්ෂණ සම්පත්‍ය කියලා කියන්නේ. එيشා භාවනා කරන කෙනෙකුට එහෙම ක්ෂණ සම්පත්‍ය උපදව ගන්න තියෙන අවස්ථාව නොකරන කෙනෙකුට උඟාවක් වැඩි. මට තේරලා තියෙන දෙයක් තමයි පුද්ගලිකව පහුගිය අවුරුදු 40 තුල ගත්තොත් ඒ ක්ෂණ සම්පත්‍ය උපය ගන්න ආයට වඩා පහසුකම් වැඩි වෙලා තියෙනවා. අද වෙනකොට ජාත්‍යන්තර වශයෙන් සහ ජාතික වශයෙන් භාවනාවට තියෙන උනන්දු වැඩිලා තියෙනවා. සත්‍ය ගැන කතා කරනකොට සාකච්ඡා කරන්න එහෙයි කියන කට්ටිය ඉන්නවා. ඉස්සරට වැඩි. ඒ නිසා මේ හැමදාම මේ නත්තල් පවතින එකක් නැහැ. අවුරුද්දට එක දවසයි නත්තල්ලේ. ඒ ආපු වෙලාවේ වැඩේ ගන්න ඕනේ. අපි ඒකට කියනවා ක්ෂණ සම්පත්‍ය උපයව ගන්නවා කියලා. ඒ නිසා සංවේග පහල කරගෙන අපේ හිතේ ඉන්න මේ දේවදත්ත අදහස් වලට කහට වලට ඉඩ නොතබා අපි මේ ඇඳගෙන ඉන්න සිල් ඇඳුමට මේ කතාවතට ගැළපෙන තාරයට ශරීරන තාරයට අපේ හිත පිරිසිදු කරගන්න ඒකායනෝ අයම් බික්ක වේමග්ගෝ සත්තානං විසුද්ධියා කියලා බුදුරජාණන්සේ දේශනා කරව සතිපත්තහනේ නැවත නැතු සීපත් කරගන්න කියන ප්‍රකාශේ අද දවසේ ධර්ම දේශනාවත් මෙතෙන් නැවත කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට අපේ භාවනා වැඩපිළිවෙලේ ඒක තමයි අවසාන අංකේ. ඒ නිසා මේ ධර්ම දේශනාව නිම වීමත් සමගම දවසේ ධර්ම භාවනා කටයුතු නිමව සටහන් කරනවා. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම ශනසිමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.